මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්ම දේශනාව. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. ලෞතුරු ශ්‍රී සද්ධර්මය ප්‍රාණසම මිත්‍රයෙකු බවට පත් කරගත් බෞද්ධයා ගුවන්විදුලි සදැහැති ශ්‍රාවකයන්ගේ ධර්ම අවබෝධය පිණිස ගෙනෙන දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙස ආරම්භ කිරීමට සූදානම් වන්නේ. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවපූර්වක නමස්කාරපූර්වක පාදාභිවන්දනීය ආරාධනාව මෙත්සිතින් යුතුව පිළිගෙන අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මෙම ධර්ම සභාවට වැඩම කොට වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව අප සියලු දෙනා සාදුනාද පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. අද මෙම උතුම් සද්ධර්ම දේශනාව සඳහා ස්වකීය සදැහැති දායකත්වය ලබා දෙන්නේ මහනුවර මල්ලිකා වේරගොඩ මහත්මිය ඇතුළු සදැහැති පිරිසත්, අංග 103 කරල්ගහ හේන පාර පහළ බෝමිරිය කඩුවෙල යන ලිපිණෙහි පදිංචි ප්‍රියන්ත පීරිස් මහත්මා ඇතුළු සදැහැති පිරිසත්, නාබැට අලුත්ගම මැල්සිරිපුර යන ලිපිණෙහි පදිංචි PVR චන්ද්‍රශීලි මහත්මිය ඇතුළු සදැහැති පිරිසත්, අංක 143-10 ගාලුපාර කොළඹ 3 ලිපිණෙහි පදිංචි SA ආනන්ද රංජන් මහතා ඇතුළු සදැහැති පිරිසත්, අංක 6 බැද්දගාන පාර පිටකොට්ටේ යන ලිපිණෙහි පදිංචි විමලා ගොඩකන්ද මහත්මිය ඇතුළු සදැහැති පිරිසත්, ගලේවත්ත දෙමට 70 මීරිගම යන ලිපිණෙහි පදිංචි GR ලලිතා පද්මිනී මහත්මිය ඇතුළු සදැහැති පිරිසත් විසින්. එසේනම් සුපින්වතුනි, ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධු සාධු සාධු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමභන්තේ
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම භන්තේ සාධු සාධු සාධු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු
සාදු. අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤානිබ්බාන ගාමිනී ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දේය විවේකමනුබ්‍රෝහයේති.
සාධු සාධු සාධු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් විශේෂයෙන් පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාටත්, ඒ වගේම ගිහි ශ්‍රාවකීන් විසිනුත් මතක තබා ගත යුතු නිවන් මඟට එකසේ වැදගත් වෙන උතුම් ගාථා රත්නයක් මේ මාතෘකාවසෙන් සඳහන් කරන්නට යෙදුනේ. මේ පින්වත් සෑම දෙනාම අද මේ බෞද්ධයා මැදිරියේ සිට, ඒ වගේම බෞද්ධයා නාලිකාව ඔස්සේ මද වේලාවක් ධර්මශ්‍රවණය කිරීම සඳහායි සූදානම් වෙන්නේ. ඒ නිසා බොහොම සාවධානව මේ ශ්‍රවණය කරන ධර්ම පදයක් පදයක් පාසාම සංසාර දුකෙන් අත මිදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියන පැතුමින් යුක්තව ධර්මශ්‍රවණය කළ යුතුයි. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අඤ්ඤාහි ලාභූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනි. ලාභ ලබන මග, ලාභ ලබන වැඩපිළිවෙල එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනි, නිවන් දකින වැඩපිළිවෙල තව එකක්. ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශ්‍රාවකෝ, බුද්ධ ශ්‍රාවක භික්ෂුව මේ වෙනස හඳුනා ගන්නට ඕන. ලාභ ලබන වැඩපිළිවෙලයි නිවන් දකින වැඩපිළිවෙලයි කියන මේ දෙකේ වෙනස හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන සක්කාරං නාභිනන්දේය විවේකමනු බ්‍රෝහයේ. ඒ හින්දා ලාභ සත්කාරවලට කිජුවීමක් නැතුව විවේකීව, කියන්නේ කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන ත්‍රිවිධ විවේක ලැබෙන ආකාරයට, ඒවා සම්පූර්ණ වෙන ආකාරයට කටයුතු කළ යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. මේ කාරණය විශේෂයෙන්ම පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාට වැදගත් වෙනවා. ගිහි ශ්‍රාවකයොත් මේ කාරණයෙන් පරිස්සම් වෙන්නට ඕන. මොකද ඒකට හේතුව මේ ලාභ සත්කාර වශයෙන් ලැබෙන භික්ෂුන් වහන්සේලාට නම් සිව්පසය, ඒ වගේම ගිහි පින්වතුන්ලාගේ මූලික අවශ්‍යතා අපේ ජීවිතයට අවශ්‍යයි. හැබැයි ඒ අවශ්‍යතාව අපි නුවණින් දැනගෙන, අවශ්‍යතාව සීමා කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුනොත් විතරයි අපට දුකින් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපේ අවශ්‍යතාවල සීමා අපි වටහා ගත්තේ නැත්නම් බොහෝ දෙනෙක් ලාභ ලබන්නට කියලා කරන අධාර්මික කටයුතු නිසා තව තවත් අකුසල් සිද්ධ කරගෙන සසර ගමන දීර්ඝ කරගන්නවා. ඉතින් අන්න ඒ නිසා පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාත් මේ ලාභ සත්කාර පිළිබඳව හොඳින් දැනගෙන ඒවයින් පරිස්සම් වෙලා කටයුතු කළ යුතු ආකාරයත්, ඒ වගේම ගිහි පින්වතුනුත් තමන් ලබන ලාභ ධාර්මික උපයාසපයා ගන්නටත්, අධාර්මිකව ලාභ සෙවීමෙන් වැළකින්ටත්, ඒ වගේම මිත්‍යා ජීවාදී වැරදි ජීවිකාවන්ගෙන් වැළකීලා නිවැරදි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ජීවිත ගත කරන්නටත් අදිෂ්ඨාන තබා ගත යුතු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාර පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රිපිටකයට අයත් සූත්‍රාන්ත පිටකයේ සංයුත්ත නිකායේ ලාභ සත්කාර සංයුත්තේ නමින් වදාළ දේශනා එකතුවක්ම සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා ශ්‍රාවකීන්, ගිහි පැවිදි ශ්‍රාවකීන් සෑම දෙනාම මේ ලාභ සත්කාර පිළිබඳව හොඳාකාරව දැන සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ අදහස් කර තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි ලාභ සත්කාර පිළිබඳ සූත්‍ර දේශනා එකතුවක්ම ත්‍රිපිටකයෙහි සඳහන් වෙන්නේ. එයින් පළවෙනි දාරුණ වග්ගයේ දාරුණ සූත්‍රෙහි සඳහන් වෙනවා, දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස යෝගක්ඛේමස අධිගමාය. මහණෙනි, මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් බොහොම කටුකයි, රළුයි, ඒ වගේම පරුසයි, තදයි, අන්තරායිකෝ, අනුත්තරස යෝගක්ඛේමස අධිගමාය. අනුත්තර වූ යෝගක්ඛේම සංඛ්‍යාත නිවන සාක්ෂාත් කරන්න බොහොම අනතුරුදායකයි. අන්න එතකොට අපිට පේනවා දැන් කෙනෙක් ලාභ සත්කාරවලට ගිජු වුණොත් එයාට අත්හැරී යන දේ මොකද්ද? මොකද්ද අත්හැරී යන්නේ? දැන් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනතුරුදායකයි, කටුකයි, තදයි, යනාදී කියලා කිව්වේ කුමක් සඳහාද? කුමක් ලබන්නද? ඔව්, වැටහුන්නේ නැද්ද මේ පින්වතුන්ට? මොකක් ලබන්නද මේක නරකයි, නපුරුයි, අන්තරායකයි කියලා කිව්වේ? අන්න හරි, නිවනට පැමිණීම සඳහා. නිවනට පැමිණීම සඳහා මොකද්ද අනතුරුදායක? ලාභ සත්කාර. එතකොට එහෙමනම් නිවන් ලබනු කැමති, කියන්නේ නිවීමටපත් වනු කැමති, නිවන සාක්ෂාත් කරගනු කැමති අපි සෑම දෙනාටම අනතුරක් තියෙනවා අපේ ජීවිතය ඉදිරියේ. මොකද්ද අනතුර? අන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වීම. ඔන්න මතක තියාගන්න. එතකොට දැන් මේ දෙකෙන් එකක් තෝරගන්න ඕන. දැන් අපි හන්දියකට ආවහම මේ පාර දෙකට බෙදෙනවා නම් එකක් දකුණට යනවා, අනිත් එක වමට යනවා නම් අපි තෝරගන්න ඕන අපට ඕන පාරනේ. මොකද දැන් වම යන්නේ එක පැත්තකට, වම් දිශාවට, දකුණ යන්නේ දකුණු දිශාවට. නම් මේ පාරවල් කෝකෙන් ගියත් එකම තැනකට එන්න පුළුවන් වේද? එකම තැනකට එන්න බෑ. දකුණට යනු කැමති කෙනා දකුණ තෝරගන්න ඕන, වමට යනු කැමති කෙනා වම තෝරගන්න ඕන. හරිද? ආන්නේ වගේ දැන් අපේ ජීවිතේ මං සංදියකට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් මේ ඔක්කොම ජීවිතේ යම් යම් අත්දැකීම් ලැබපු අයනේ නේ. තරුණ වියත් ඉක්මවාගෙන ගිහිල්ලා දැන් ඉතින් සමහරු මැදිවියටපත් වෙනවා, සමහරු අය වෘද භාවයටපත් වෙනවා. ඉතින් දැන් ඔන්න එතකොට අපිට අපේ ජීවිතවල අත්දැකීමක් තියෙනවා. එතකොට මේ ජීවිතවල අත්දැකීම අනුව අපට යම් යම් ආකාරයේ ලාභ සත්කාර මේ ජීවිතේ ලැබී තියෙනුනේ. හොඳයි, ඉතින් ලැබිච්ච දේවල් තව තව වැඩි කරගන්නවද, නැත්නම් මේ ලැබිච්ච දේවල් වලින් අපට තෘප්තියක් නැත්නම් මේ ලාභ සත්කාර කියන්නේ තෘප්තියක් ලැබලා ඉවර කරන්න පුළුවන් දෙයක් නොවේ කියලා දැනගෙන මේ සියලු දුක් අවසන් කරගන්න නිවන් මාර්ගට යමු වෙනවාද කියන සංදිස්ථානයේ දැන් අපි ඇවිත් ඉන්නවා. හොඳයි, එහෙම නේද? ආ, එතකොට දැන් මේ දෙකෙන් එකයි තෝරගන්න ඕන. දෙකම තෝරගන්න බෑ. පාරවල් දෙකේම යන්න බෑ. තේරුණාද? ඉතින් තමන් තීරණය කරගන්න ඕන තෝරගන්නේ මොන පාරද? ලාභ සත්කාර ලබන පාරද? නිවනට යන පාරද? මොකද්ද මේ අය තෝරගන්නේ? ආ, ඉතින් එකහෙලාම නිවනට යන පාරණන් තෝරගන්නේ මේ කියන කාරණා හොඳට මතක තියාගන්න ඕන. ගිහි වුණත් මතක තියාගන්න ඕන, විශේෂයෙන් පැවිදි ශ්‍රාවකයන් නම් හොඳටම මතක තියාගන්න ඕන. හරිය. ඉතින් එතකොට දැන් නිවනට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බොහොම අනතුරුදායකයි. නපුරුයි, රළුයි, තදයි. ඉතින් මේකේදී අට කතා විස්තර කරනවා. මොනවද මේ ලාභ සත්කාර කියලා කියන්නේ? ලාභ කියලා කියන්නේ භික්ෂුවකට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස බෙහෙත් පිරිකර කියන සිව්පස්සේ. දැන් දායක පින්වතුන් ඒවා නිරන්තරයෙන් පූජා කරනවානේ. පූජා කරනකොට භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ? වැඩි වැඩි මේවා ලැබෙනවා. ඉතින් ලැබෙන දේ අපි පරිස්සමක් නැතුව පිළිගන්න ගියොත් මොකද වෙන්නේ? අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වෙනවා. අන්න එතනදී තමන්ගේ පරිස්සම තමන් තියාගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේට, මහරහතන් වහන්සේලාට අප්‍රමාණ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණා. මේ ලෝකයේ කෙනෙකුට නොලැබෙන තරමේ ලාභ සත්කාර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබුණා. නමුත් කොපමණ ලැබුණත් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කළ නිසා භාග්‍යතුන් වහන්සේට අනතුරක් නැහැ. අන්න එතකොට ඒකෙන් පේනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් තමන් තමන්ගේ හිත රැකගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් තමන්ට අනතුර වළක්වා ගන්න පුළුවන්. අන්න එතනට අපි එන්නේ කොහොමද කියන එක තමයි ධර්මයේ තුලින් අපි තේරුම් ගන්න. ඊළඟට සත්කාර කියලා කියන්නේ දැන් දායක පින්වතුන් සමහරින බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම සැලකිල්ලෙන් දානයක් දෙන්න ගියත් බොහෝම ආදර ගෞරවයෙන් තමයි දානි පූජ කරන්නේ. අවශේෂ සිව්පසේ ලබා දෙන්නේ බොහෝම සැලකිල්ලෙන්. අන්න ඒකට කියන උසස් වශයෙන් කරලා කරන පූජාවට කියන සත්කාරය කියලා. ඊළඟට කීර්ති ප්‍රශංසා. ධර්ම දේශනාවක් ඇහුවත් ඒකේ ಗುಣ කියනවා. ඊළඟට වෙනත් කරන සත්ක්‍රියාවන් සම්බන්ධයෙන් ಗುಣ කියනවා. ශීලාදී ಗುಣ ධර්ම සම්බන්ධයෙන් ಗುಣ කියනවානේ. දැන් මේ අය වුණත් ගිහි පින්වතුන් හැටියට හොඳට පන්සිල් රැකගෙන දැහැමි ජීවිතයක් ගත කරනකොට ලෝකයාගෙන් ಗುಣ ප්‍රශංසා ලැබෙනවා. ඉතින් අන්න එතකොට ඒ ලැබෙන කීර්ති ප්‍රශංසා ආදී සම්බන්ධයෙන්ොත් අපේ පරිස්සම තියාගන්නේ කොහොමද කියන එක අපි දැනගෙන ඉන්න ඕන. අපි පරිස්සම් නොවුනොත් වෙන්නේ අපට ලොකු අනතුරකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තස්මාතිහ බිහික්කවේ ඒවං සික්ඛිතබ්බං. ඒ හින්දා මහණනි අපේ හැම වෙලෙම පුහුණුව නැත්තම් හික්මීම සංවරයේ තියෙන්න ඕන මෙන්න මේ විදිහට. කොහොමද? uppannan laabha sakkhara silokam paja hissama නචනෝ උපන්නෝ ලාභසක්කාර සිලෝකෝ චිත්තම් පරියාදායට අස්සති. මේ තමන්ට ලැබෙන ලාභසත්කාර කීර්ති ප්‍රශංසාදීර තියෙන කැමැත්ත ආශාව දුරු කරගනිමින් වාසය කරන්නෙමි. ඒ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවලට තියෙන කැමැත්තෙන් ආශාවෙන් මගේ හිත යට වෙන්න නොදී මම හිත රැකගන්නෙමි කියන අදිෂ්ඨානයෙන් තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්න ඕන. පැවිදි ශ්‍රාවකීන් හැටියටත් මේ අය ගිහි පින්වතුන් හැටියටත්. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහොම ලස්සන උපමාවක් සහිතව. මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බොහොම කටුකයි, තදයි. නිවන සාක්ෂාත් කරන්න බොහොම අන්තරායක්. මහණෙනි බිලි කොක්කක් අමුනාගත් බිලිවැද්දෙක් නැත්තම් මාළුකාරයෙක් කියමු. මේ මිනිස්සයා මොකද කරන්නේ? බිලි කොක්ක යමක් අමුනාගෙන මේ බිලි කොක්ක අරගෙන ගිහිල්ලා වතුරට දානවා. ගැඹුරු මොහොතට නැත්තම් ගැඹුරු ජලයට දැම්මහම අර බිලි කොක්ක ඇවිල්ලා තියෙන මොකක් හරි තියෙන ඇම සතෙක් හරි මොකක් හරි අමුණලා තියෙනවනේ. මේකට ගිජු වෙච්ච මාළුවෙක් මොකද කරන්නේ? එක පාට අර කොක්කත් එක්කම ඇම ගිලිනවා. ගිල්ලෙන් පස්සේ දැන් මොකද වෙන්නේ? මේ මාළුවා මහත් විපතටපත් වෙච්ච සතෙක්. දැන් ඉතින් මුට ගැලවිල්ල නැහැ. මේ බිලි කොක්ක ගිහිල්ලා උගුරු හිල වෙනවානේ. නේද? ඊට පස්සේ දැන් ඔන්න මේ මාළුව අයිති කාටද? අර බිලි කොක්ක දාපු මිනිස්සයාට. දැන් මාළුවාට ස්වාධීනව වැඩ කරන්න බෑ. එයා කැමති තැනකට යන්න බෑ. දැන් ඉතින් අර මිනිස්සයා මේ කව ගොඩට ඇදලා අරගෙන මරලා කරලා උයලා ආහාරයට ගන්නවා. ආන්න ඒ වගේ තමයි මහණෙනි යම් භික්ෂුවක් තමාන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ආස්වාදයෙන් ඒවට කැමති වෙනවා නම්, එයින් සතුටු වෙනවා නම්, තමාන්ට ලැබෙන හොඳ හොඳ දාන, සිවුරු, සෙනසුන්, ගිලම්පස බෙහෙත් පිරිකර, ඊළඟට ලැබෙන කීර්ති ප්‍රශංසා ආදීන් ඒ භික්ෂුව සතුටු වෙනවා. මට මේ වගේ කීර්ති ප්‍රශංසා ලැබෙනවා, මට මේ විදිහේ ලාභ ලැබෙනවා, අනික් අයට ලැබෙන්නේ නැහැ, මම ප්‍රසිද්ධ භික්ෂුවක්, මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා තමන් ගැන බොහොම සතුටු වෙනවා. අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් සතුටු වෙනවා. එයින් සතුටු වෙලා එයින් සෑහීමකටපත් වෙලා ඉන්න භික්ෂුව හරියට අර බිලිකොක්ක එමත් එක්ක බිලිකොක්ක ගිල්ල මාළුවා වගේ කියලා භාගිතුන් වහන්සේ වදාරනවා. භාගිතුන් වහන්සේ දැන් මේ උපමා කතාවේ කරුණු එක එකිනෙකට උපමා කරනවා. කොහොමද? මහණෙනි, දැන් මෙතන මේ අර බිලිවැද්දා කියලා කිව්වේ කාටද? පාපි මාරයට. බාලිස්කෝති කෝහ භික්කවේ මාරස්සේ තම් පාපිතෝ පාපිමතෝ আদি වචන. බලිසාන්ති කෝහ භික්කවේ ලාභ සක්කාර සිලෝකස්සේ තම් আদি වචන. අතන අර බිලිකොක්ක කියලා කිව්වේ, එම සහිත බිලිකොක්ක කියලා කිව්වේ ලාභ සක්කාර කීති ප්‍රශංසා. එතකොට ලාභ සත්කාර කීති ප්‍රශංසා නැමැති එම දීලා මේ බුද්ධ ශ්‍රාවකයන්ව අල්ලගන්න දඩයක්කාරය බිලිවැද්ද කවුද? ආන්න පාපි මාරය. එතකොට මතක තියාගන්න, බුද්ධ ශ්‍රාවකීන්ට තමයි මේක අනතුර තියෙන්නේ. මොකද බුද්ධ ශ්‍රාවකීන්ට තමයි දුක අවබෝධ කරගෙන දුකින් මිදීමක් මේ ලෝකේ ලැබිය හැක්කේ. අනික් ආගමිකයන්ට, අනිත් ශ්‍රාවකීන්ට එහෙම අවස්ථාවක් නැහැ. එහෙනම් මේ අනතුර තියෙන්නේ කෙලින්ම කාටද? භික්ෂු භික්ෂුණී කියන බුද්ධ ශ්‍රාවකයන්, පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ප්‍රධානයි. ඊළඟට උපාසක උපාසිකා පිරිස හමුවේ තමයි මේ අනතුර තියෙන්නේ. එතකොට මේ ඇම ගිල්ලොත් බිලිකොක්කත් එක්ක කාටද අහුවෙන්නේ? ආන්න මාරයාගේ ග්‍රහණයට හසු වෙනවා. එතකොට මාරයාට කැමති දෙයක් කරන්න පුළුවන් අපට. තේරුණාද? එතකොට ඔන්න මතක තියාගන්න, ලාභ සත්කාර ලැබෙනකොට පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාත් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවත් මොකද්ද කල්පනා කළ යුතු? මෙන්න මේක නම් මාරයාගේ ඇමක් තමයි කියලා හැම වෙලෙම හිතන. මේක නම් මාරයාගේ ඇමක්. හරිද? දැන් පැවිදි ශ්‍රාවකින් වහන්සේලාත් හිතන්න ඕන, දැන් මේ බණ අහලා සතුටුලා මේ අය සාදුකාරයක් දුන්නත් මේකත් අයිති වෙන්නේ මොකටද? නෑ නෑ, මේකත් අයිති වෙන්නේ කීර්ති ප්‍රශංසාවලට. දැන් මේ අය සතුටු වෙලා සාදුකාරයක් දුන්නා කියලා හිතන්න. ඉතින් එතකොට මම හිසි කරන්න ඕන, මේකත් මාරයාගේ ඇමක් තමයි, මම මේකෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. තේරුණාද? ඒක මේ අයත් හැම වෙලෙම හිතා ගන්න ඕන. මෙයාට අපි හිතමු මොකක් හරි ව්‍යාපාරයක් සාර්ථක වෙලා ආස්වානු ලැබිලා කොයි තැන්පත් කරනකොට එහෙම ලොකු ලාභයක් ලැබුණොත් තමන් අන්න ඒ වෙලාවෙත් හිතාගන්න ලොකු ලාභයක් නම් ලැබුණා, හැබැයි මම මේකෙන් පරිස්සම් නොවුනොත් මාත් අයිති වෙන්නේ මාරයාට තමයි කියන සිහිය උපදවාගෙන බොහොම පරිස්සමෙන් ඕනේ ඒ ලැබෙන ලාභ පරිහරණය කරන්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තවත් බොහොම ලස්සන උපමා කතාවක් වදාරනවා. ඉස්සර විශාල විලක ඉඳලා තියෙනවා ඉබ්බ පවුලක්. මේ ඉබි පවුලේ වැඩිහිටි ඉබ්බා ඉබි පැටියෙකුට කියනවා, දරුවෝ අන්න අර පැත්තට නම් යන්න එපා, ඒ පැත්තට ගියොත් බොහොම අනතුරුදායකයි කියලා. මේ පොඩි එකා හිතනවා ඒ පැත්ත කණ්ඩ ඇති, මේ මහා එකා මට ඒ පැත්තට යන්න එපා කියන්නේ ඉරිසියාවට තමයි කියලා. හරිද? ඉතින් මෙයා කරපු වැඩේ මොකද? අර මහා ඉබ්බා ළඟ පාත නැති වෙලාවක බලලා අර පැත්තට ගියා, යන්න එපා කියව පැත්තට ගියා. ඔන්න ඒ වෙලාවේ මේ මාළුකාරයෙක් මොකද කරන්නේ? බෝට්ටුවක ඇවිල්ලා අර විල මැද්දට ඇවිල්ලා මේ මෙයා ඉබ අල්ලන්න ආවේ. හරිද? එතකොට දැක්ක පොඩි එකෙක් එනවා පේන අහට. එතකොට කරපු වැඩේ මෙයාගේ තියෙන ආයුධයක්, ආයුධයක් කොක්කක් අමුණලා මේකෙන් විද්දා. විද්දාම අර කොක්ක ගිහින්ලා කට්ටේ ඇමිණුණා. අර වතුර විනිවිදගෙන කොක්ක ජලය හරහා එනකොට සද්දයක් එනවනේ සරස් ගාලා. අන්න එතකොට ඉබි පැටියට හිතුණා මොකක් හරි අනතුරක් තියෙනවා තමයි කියලා. මේක ආපස්සට හැරුණා. ආපස්සට හැරෙනකොට අර කොක්ක ඇමිනිලා ඉවරයි. ඉතින් ඔන්න දැන් මේ පොඩි එකා අර මහා ඉබ්බා හිටපු දිහාවට ආවා. මහා ඉබ්බා හෙව්වා, දරුවෝ අර එපා කියාව පැත්තට ගියාද? ඒ පැත්තට නම් ගියා. අනතුරක් නැද්ද කියලා හෙව්. නෑ, මොකුත් අනතුරක් නම් නැහැ, හැබැයි නූලන් නම් පස්සෙන් එනවා කිව්වා. එතකොට අර මහා ඉබ්බාගේ හා හා, දැන් ඉතින් උඹ අහුවෙලා ඉවරයි, දැන් ඉතින් උඹ අපට අයිති නෑ, ඒ පැත්තටම ඵලයන්, උඹේ ඔය උඹේ තාත්තලා සීයලා මුතුන් මිත් ඔක්කොම ඔය නූලෙ හින්දා තමා කිව්වා නැති වුණේ. කියන්නේ ඊට කලින් පරම්පරා ගානක් අර දඩයක්කාරයට නැත්තම් අර මාළුකාරයට අහු වෙලා තියෙනවා. හරිද? ආන්න ඒ වගේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය වගේ, ලුද්දෝති කොහ භික්කවේ මාරසේ තම් පාපිමතෝ আদি වචන. මේ දඩයක්කාරය නැත්තම් මාළුකාරයා කියලා කිව්වේ පාපී මාරයට. අර විදින ආයුධය කියලා කිව්වේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලටයි. එතකොට ඒ කොක්කට ඇමිනිලා යන නූල කියලා කිව්වේ නන්දිරාගස්සේ තං আদি වචනං. අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට හිතේ ඇතිවෙන ආශාවට, කැමැත්තට. හරිය? ඉතින් ඒක නිසා යෝහි කෝච භික්කවේ බිහෙකු උපන්නල් ලාභ සත්කාර සිලෝකං අස්සාදේති නිකාමේති අයං උච්චති භික්කවේ බිහෙකෝ ගිද්ධෝ පපතාය අනයං ආපන්නෝ ව්‍යාසනං ආපන්නෝ යථා කාමකරණියෝ පාවිමතු. ඉතින් අන්න ඒක හින්දා යම් කිසි භික්ෂුවක් ලැබෙන ලාභ සත්කාර කීති ප්‍රශංසා වලින් සතුටු වෙනවා නම් ඒකට කැමති වෙනවා නම් අන්න ඒ භික්ෂුව අර මාළුකාරයාගේ කොක්කට අහුවෙච්ච කෙනෙක්. හරිද? නැත්තම් මාරයාගේ උගුලට අහුවෙච්ච කෙනෙක්, මාරයාගේ ඇම ගිල්ල කෙනෙක්. ඒත් භික්ෂුව ව්‍යාසනයේට විපතට පත් වෙච්ච කෙනෙක්. පාපී මාරයාට කැමති දෙයක් කරන්න පුළුවන් යාට. ඉතින් ඔන්න විදිහට බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාර කීති ප්‍රශංසාවල ආදීනව නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලාභ සත්කාර කීති ප්‍රශංසා කියලා කියන්නේ ඔළුවට ගහන හෙනයක් වගේ කියලා කියනවා. හරිද? ඉතින් හෙනයක් ගැහුවොත් මොකද වෙන්නේ? ඉතුරු වෙයිද? ඉතින් ආන්නේක තමයි. හෙනයක් ගැහුවා වගේ තමයි කියන මේ ලාභ සත්කාර කීති ප්‍රශංසා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දැන් උදාහරණයක් හැටියට දේවදත්ත තෙරුන්. දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේව ඝාතනය කරන්න කියලා ගල් පෙරළුවේ නාලාගිරිය ඇතුව එව්වේ මොකක් සඳහාද? සංඝ බෙහෙදේ කළේ මොකක් සඳහාද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්නනේ. දැන් බලන්න අහසින් ගිය කෙනෙක් දේවදත්ත තෙරුන් කියන්නේ සුළුපටු කෙනෙක් නෙමෙයි. සමත භාවනා වඩලා ලෞකික අභිඥා ඇති කරගෙන එරිදි ප්‍රාතිහාර පෑමේ හැකියාව ඇති කරගෙන එරිදියෙන් යන්න එන්න පුළුවන් හැකියාව තිබිච්ච කෙනෙක්. නමුත් මොකද උනේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා හරියට හෙනයක් ගැහුවා වාගේ මොකද උනේ අර තිබිච්ච ගුණධර්ම ඔක්කොම නැති වෙලා විනාශ වෙලා දැන් මේ මොහොතේ ඉන්නේ කොහෙද? කොහෙද ඉන්නේ? නීරේ ආවිචි මහා නරකයේ දුක් ඉඳිනවා. ඉතින් වෙච්ච දේ හොඳයිද? අනේකයි. යන්නේ ඒකින්ද තමයි භාගතුන් වහන්සේ වදාළ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් පරිස්සම් වෙන්න මේක නිවන් මගට බොවම අන්තරාය කරයි දරුණුයි කටුකයි අනාදි වශයෙන්. හොඳයි දැන් අපි පරිස්සම් නොවුනොත් ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් දේවදත්ත තෙරුන්ගේ තත්ත්වයට අපි පත් නොවේ කියලා කාට හරි කියන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බැ. ආන්න ඒකින්ද අපිත් අපේ පරිස්සම අපි තියා ගන්න ඕන. ඕක උනේ දේවදත්ත තෙරුන්ට විතර අපිට නම් නෙමෙයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? එතනට යනකම් අවීචියට යනකම් අපි දන්නේත් නැති වෙනවා. තේරුණා? ඉතින් අන්න ඒකෙන්ද ඒක හොඳට මතක තියා ගන්න ඕන පාඩමක්. ගිහි ශ්‍රාවකිනුත් එහෙමයි, පැවිදි ශ්‍රාවකිනුත් එහෙමයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන තවත් බොහොම ලස්සන උපමාවක්. මහණෙනි, මේ අසුචි වලවල් වල ඒ අසුචි ගොඩේම උපදින පණුවෝ ඉන්නවා. හරි, දැන් මේගොල්ලෝ උපදින්නේ කොහෙද? අසුචි වලවල් වල අසුචි ගොඩේ. මේගොල්ලෝගේ ආහාරය මොනවද එතකොට? අසුචිමයි. මේගොල්ලෝ අසුචි කාලා වැඩෙන්නේ. හරිය. එතකොට දැන් මෙහි අසුචි කාලා වැඩෙන පණුවේක ඉස්සරහා තියනවා ලොකු අසුචි ගොඩක්. හරිය. එතකොට මේ අසුචි කන පණුවේ එහා අසුචි ගොඩේ ඉන්න පණුවට පණුවාව ඉක්මවා හිතනවලු. මොකද දැන් මේ පළවෙනි පණුවාගේ ඉස්සරහා තියන දැන් එයා හොඳට අසුචි කාලා බඩ පුරවගෙන ඉන්නේ. තව අසුචි ගොඩකුත් තියෙනවා එයාගේ ඉස්සරහා. හරිද? දැන් වටපිටත් ඉන්නවා තව අසුචි කන පණුව. දැන් මෙයා ඉස්සරහා තව ලොකු ගොඩකුත් තියෙනවානේ. දැන් මේ පණුව අනික් අසුචි පණුවංග ඉක්මවා හිතනවලු. ආ, අනික් අයට වගේ නෙමෙයි, මට නම් හොඳට අසුචි කන්නත් හම්බ වුණා, මම ඉස්සරහා තව ලොකු අසුචි ගොඩිකුත් තියෙනවා කියලා. හරිය. අතින් අන්න ඒ වගේ තමයි කියනවා. දැන් යම්කිසි භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් යට වූ සිතින් මැඩුණු සිතින් යුක්තව පෙරවරු කාලේ සිවුරු පොරවාගෙන පාත්‍රය අරගෙන ගමකට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩියෙන් පස්සේ මොකද කරන්නේ? දැන් මේ අය හරි කැමතිනේ ස්වාමීන් වහන්සේනමක් පිඬුසිඟා වඩිනවා නන්නේ. ඉතින් දැක්කහම දුවලා ගිහිල්ලා අනේ ස්වාමිනී අපේ නිවසට වඩින්නේ කියලා පාත්‍රය ඉල්ලගෙන ඇවිල්ලා පාත්‍රයේ පිරෙන්න හොඳට දාන බෙදා දෙනවා. දාන බෙදා දුන්නාන් පස්සේ ඉතින් අර ස්වාමින් වහන්සේත් හොඳට වළඳනවා. වළඳලා ඉවරුනායින් පස්සේ ආයිත් පාත්‍රය අරගෙන ඉන්න ස්වාමිනී මම තව කැවිලි ටිකකුත් බෙදා දෙන්නම් කියලා තව කැවිලි පළතුරු පාත්‍රේ පිරෙන්න පොරවල උස්සගෙන යන්නත් බැරි වෙන්න පූජා කරනවා. දැන් ඉතින් අර ස්වාමින් වහන්සේට බොහොම සන්තෝසයි. අනෙක් හාමුදුරුවන්ට මේ වගේ හම් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට බත් ඇඳක් බෙදා ගන්නත් බොහොම අමාරුයි. මට නම් අද බොහොම හොඳ ආරාධනාවකුත් ලැබුණා. බඩකට පිරෙන්න වළඳන්නත් හම්බ වුණා. ඒ මදිවට තව පාත්‍රේ පිරෙන්නත් හම්බ වුණා කියලා දැන් මේ ටික ඔක්කොම අරගෙන යනවා විහාරස්ථානට ගිහිල්ලා. අනිත් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ඉතින් පුරසාරං කියනවා. ඒකේ දන්නවද අද මට මේ වැඩි දුරක් යන්න හම්බුනේත් නෑ. අන්න හවල්ු ඇවිල්ලා ආරාධනා කළා, හොඳට දානෙත් දීලා, බඩකට පිරෙන්න වරඳණ්ඩක් දීලා, තව ඒ මදිවට පාත්‍රෙත් පුරවලා දුන්නා නේද. අනික් ආන්දුරුරුන්ට නම් ඉතින් අනික් අය පින් මදාය, පින් කරපු අපි වගේ අයට තමයි මෙහෙම හම්බෙන්නේ කියලා පුරසාරං කියවනවා. හරිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව හරියට අර අසුචි කාල බඩ පුරවගෙන තමන් ඉදිරියේ තියෙන අසුචි ගොඩ ගැන හිතලා අනෙක් අසුචි කනපණුවන්ව පහත් කරලා සලකන
අසුචි පණුව වගේ තමයි කියලා. අන්න බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ උට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපමා කරලා තියෙන්නේ මොනවටද? අසුචි වලට. ඉතින් කවුරු හරි අපි හිතුවොත් එහෙම අනේ මට නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හිතේ හැටියට ලැබෙනවා. අනික් අයත් නම් ඒ වගේ ලැබෙන්නේ නැහැ කියලා ඒ ලාභ සත්කාර නිසා අනික් කෙනෙක්ව පහත් කරලා තමන් උසස් කරලා තමන් ගැන හිතුවොත් මොකද වෙන්නේ? තමන්ට වැඩිපුර අසුචි හම්බුණා කියලා සතුට වෙන පණුව වගේ මට්ටමට වැටෙනවා. ආන්න මතක තියාගන්න. දැන් මේ අය වුණත් ගිහි ජීවිත ගත කරන හිටියොත් එහෙම. ඉතින් අපිට නම් හොඳට කන්න බොන්න තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. අපිට නම් කිසි දෙයකින් අඩුපාඩුවක් නැහැ. මේ අනික් කෙවුන් එහෙම නෙවෙයි. උන් මහ පිං කරපු නැති අයයි. අර එහෙම කියලා එහෙම හිතුවොත් මොකද වෙන්නේ? ආන්න තමනුත් අර අසුචි කාපු පණුව වගේ අසුචි වලින් සතුටු වුණා වගේ වෙනවා. තේරෙනවද? ඉතින් ඒකෙන් හින්දා ඒකෙදී අපි හිතන්න ඕන මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන දේවල් හරියට අසුචි වලටයි බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ. දැන් අසුචි සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි බොහොම පරිස්සමෙන් මේ වාතපත ගා ගන්න නැතුව, ජංගේ ගා ගන්න නැතුව බොහොම සංවරයෙන් අපි කටයුතු කරන්නේ. දැන් වැසිකිළියට ගියත් අපි බොහොම සංවරවේ කටයුත්ත කරලා වතුරෙන් පිරිසිදු කරගෙන නේද? එහෙමනේ අපි පරිස්සමෙන් වැඩ කරන්නේ. ඔක හැමතැනම ගා ගන්න යන්නේ නැහැ නේ? හැමතැනම ගා ගත්තොත් මොකද වෙන්නේ? ආ, ගඳ ගහන්නේ කවුද? තමන්මයි. අනේක මතක තියාගන්න. මේ ලාභ සත්කාර නිසා තමන්ගේ ಗುಣ හානි කරගත්තොත් ගඳ ගහන්නේ කවුද? තමන්මයි. ඒකෙන් පරිස්සම් වෙන්න ඕන. ඉතින් ඒකෙන් හින්දා මේක හැමතැනම ඇඟේ ගාගෙන තවරගෙන ගඳ ගස්සව ගත යුතු දෙයක් නෙමේ බුද්ධ ශ්‍රාවකෙන් හැටියට. නමුත් සමහරු මේ දේශනා මේ විදිහට තේරුම් නොගැනීම නිසා, මේ අනතුර තේරුම් නොගැනීම නිසා ලාභ සත්කාර හේතුවෙන් තමන්ගේ ಗುಣත් පිරිහවාගෙන ගඳ ගස්ස ගන්නවා. දැන් දේවදත්ත තෙරුන්ට කිව්වේ ඒකනේ. දැන් මෙච්චර කාලයක් බලන්න දේවදත්ත කියන නම වෙනත් හාමුදුරු නමකට දාන්නේ නේද? මොකක් හරි දරුණු වැඩක් නරක වැඩක් කරොත් කියන්නේ ආපෝ දේවදත්ත එක්වාගේ කියනෝනේ. ඒතර බලන්නට කොච්චර ගඳ ගහනවද කියන එක. එක ජීවිතයක ලබාපු ලාභ සත්කාර සුවල්පයක් නිසා අවුරුදු 2500ක් ගිහිල්ලත් තාම ඒ නමත් ගඳ ගහනවා. තේරෙනවද? කවුරුවත් කැමතිත් නැහැ නේද? දේවදත්ත තියෙන නම තියෙන කෙනෙකුටවත් කවුරුවත් කැමති නැහැ. බලන්න කොච්චර දෙයක් තියෙනවද, මේ ලාභ සත්කාරවල කොච්චර අනතුරක් තියෙනවද කියන එක අපි සෑම දිනම වටහා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවදුරටත් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහුවුණොත් හරියට වේරම්භ වාතයට අහුණා වාගේ සුණු විසුණු වෙලා යනවා කියලා. ඊළඟට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා, සමහර පුද්ගලයෝ ඉන්නවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වීම නිසා ඒ හේතුවෙන්, කියන්නේ දැන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට යට වූ සිටින් එයා මරණින් පස්සේ දුගති නිරේහි ගිහින් උපදිලා දින්න ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඊළඟට සමහර කයි ඉන්නවා අසක්කාරය නිසා, කියන්නේ සත්කාර නොලැබීම නිසා ඒකෙන් යට වූ සිටින්, කියන්නේ තමාන්ට සත්කාර නොලැබීම නිසා ඒ හේතුවෙන් හිතේ කෙලෙස් අකුසල් හටගෙන ඒ හේතුවෙන් දුගති ගාමි වෙච්ච අය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දකිනවා. සමහර කෙනෙක් සත්කාර අසත්කාර දෙකම නිසා යට වූ සිටින්, කියන්නේ කීර්ති ප්‍රශංසා ආදී ලැබීම හේතු වෙනොත් නොලැබීම හේතු වෙනොත් කියන මේ දෙකෙන්ම යට වූ සිටින් අකුසල් සිද්ධ කරගෙන නිරේ ගිහින් ඉපදිලා ඉන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් අන්න ඒක නිසා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් තමන්ගේ හිත යට වෙන්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානයම තමයි බුද්ධ ශ්‍රාවක සෑම දිනාම කටයුතු කළ යුත්තේ. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා, නතස්ස භික්කවේ මාතුගාමෝ ඒකෝ ඒකස්ස චිත්තම් පරියාදාය තිට්ඨති යස්ස ලාභ සක්කාර සිලෝකෝ චිත්තම් පරියාදාය තිට්ඨති. දැන් භික්ෂුවක් ගත්තාම සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා සීලය ගැන බොහොම සංවරයි, බ්‍රහ්මචර්යාව ගැන බොහොම සංවරයි. එකලාව විවේක ස්ථානයක ඉන්න මේ භික්ෂුවට, භික්ෂුව ළඟට කවුරු හරි අපි කියමු බොහොම ලස්සන කාන්තාවක් යනවා, සුරූපී කාන්තාවක් යනවා, ලස්සනට ඇඳ පැළඳගෙන අර භික්ෂුවගේ හිත වසඟ කරගන්න පුළුවන් විදිහේ. තාර භික්ෂුව විවේකීව ඉන්නවා ගහක් මුල කියමු. ඉතින් අර තරුණ කාන්තාව ලස්සනට ඇඳ පැළඳගෙන ගිහිල්ලා කොමල සිනා පාලා අඟර දඟර පාලා අර භික්ෂුවව වසඟ කරගන්න හදනවා. හැබැයි ඉතින් සිල්වත් භික්ෂුවක් නම්, බ්‍රහ්මචර්යාව ගරු කරන භික්ෂුවක් නම් මේ භික්ෂුව අර කාන්තා රූපේ අසුභ වශයෙන් සලකලා, අනිත්‍ය වශයෙන් සලකලා අර කාන්තාවගේ අඟර දඟර වලට යට නොවි තමන්ගේ හිත රැක ගන්නවා. හරිය. හැබැයි ඒ වුණත් ඒ භික්ෂුව සමහර විට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙනවා. ඒ කොහොමද? දැන් සිල්වත් භික්ෂුවකට මිනිස්සු ගරු කරනවානේ, සත්කාර කරනවානේ, පූජා පවත්වනවානේ නේ. අන්න එතකොට අර ලස්සන ස්වරූපී කාන්තාවකගේ වසඟයටපත් නොවෙච්ච භික්ෂුව මොකටද අහු වෙන්නේ, වසඟ වෙන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වෙන්න ඕන. එතකොට බලන්න දැන් භික්ෂුවට බැලින්න ස්වරූපී කාන්තාවකටත් වඩා අන්තරාය කර මොකද්ද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. එතකොට සීලය රැකගෙන, බ්‍රහ්මචර්යාව රැකගෙන බොහොම පිරිසිදු සිල්වත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඒ හේතුවෙන් මේ සීල ගුණයට, ඒ බ්‍රහ්මචර්යාවට, ඒ උතුම් ජීවිතයට මිනිසු කරන ගෞරවයේ සත්කාර සම්මා නිසා ඒ වටේ භික්ෂුව අහු වෙන්න පුළුවන්. බලන්න කොච්චර දරුණුද කියලා. ඉතින් භාගිතුන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට හිතේ තියෙන ආසාව කොච්චර බලවත්ද කියනවා නම් මේක සිවිය සම්මාස්නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල හැපිලා තියෙන්නේ කියලා. එච්චරට ආසාවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාක් පිළිබඳව තියෙනවා. දැන් අපි හැම වෙලේම කියන්නේ සාමාන්‍ය අපි නුවණින් නොසලකා ඉන්නවා නම් අපි හැම වෙලේම බලන්නේ මොනවද ලැබෙන්නේ අපට නේ. ඊළඟට කවුද අපි හොඳ කියන්නේ කියලා, නැද්ද හොඳයි නේ. දැන් හැමදේ දැන් සමහර ගිහිපින්වතුන් ඉන්නවානේ උදේ පාන්දරම සීවලි හාමුදුරන්ට පහන පත්තු කරලා වැඳලා බුදුරජාණන් වහන්සේට වඳින්න ඉස්සෙල්ලා සීවලි හාමුදුරන්ගේ පහන තමයි පත්තු කරන්නේ. ඒ මොකද? අද දවස පුරාම මට පුළුවන් තරම් ලැබෙන්න කියන එක තමයි නේද? ඉතින් ඒ වගේම අපි බලන්නේ කවුද අපේ හොඳ කියන්නේ නේද? තරහකාරයෙක් හරි හොඳ කියනවා නම් ඒ මනුස්සයාට කැමති නේද? ආන්න බලන්න. එතකොට මේ ගිහි පැවිදි අපි ওই මානසිකත්වයෙන් හිටියොත් එතකොට අපි හැම වෙලේම මායාවගේ පැත්තේ තමයි ඉන්නේ. අපි මේ මානසිකත්වය වෙනස් කරගන්න ඕන. මේ මානසිකත්වය වෙනස් කරගත්ත හැකි කොහොමද? මේ අයට කොහොමද හිතෙන්නේ? මේ මානසිකත්වය වෙනස් කරගන්න නම් මොනවද අපි තුල ඇති කරගත යුතු ගුණ ධර්ම? සිහිය තියෙන්න ඕනේ. ඒක හරි. තව මොකක්ද? අන්න හරි. ලද දෙයින් සතුටු වීමේ ගුණය අපි ඇති කර ගන්න ඕනේ. ඒක ගිහි පැවිදි අපි හැමදෙනාම ඇති කර ගත යුතු උතුම් ගුණයක්. ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇති කර ගන්න ඕනේ. ලද දෙයින් සතුටු වීමේ ගුණය ඇති කර ගන්නවා නම් අපි මේ ලාභ සත්කාර පිටිපස්සේ දුවන දිවිල්ල ගොඩාක් අපට අඩු කර ගන්න පුළුවන්. මට ඊයේ දකින් ලැබිච්ච සිද්ධියක් හින්දා හරි සංවේගයක් ඇති වුණා. ද මේ දේශනාව පටිගත කරන්නත් එක්ක එනකොට අතරමඟදී අපට නගරයක් කරහා එන්න සිද්ධ වුණා. එතකොට ඒ නගරේ පොලක් තියෙනවා, සතිපොල. එතකොට ඒ සතිපොලේ කෙළවරක අපට දකින්න ලැබුණා මේ සරසපු රතේක කරඬුවක් තියලා තරුණ හාමුදුර නමක් හිටියා. ඉතින් එතන මේ පිරිත් පටියක් දාලා මේ පිරිත් නූල් තැටියක් ඉස්සරහින් තියලා සම්මාදම් කරනවා. අර එතනට ඉතින් පඳුරක් දැම්මම පිරිත් නූලක් බඳිනවා. ඉතින් මට කල්පනා කළා අනේ අපෝයි මෙහෙම වෙච්ච දෙයක් කියලා. අර පොලේ බඩු විකුණන ගානට පිරිත් නූල වැටිලාද? හරිද? අර එහා පැත්තේ පොලේ බඩු විකුණනවා, එතන මෙහා පැත්තේ මේ රතේ නවත්තාගෙන පිරිත් නූල් විකුණනවා. හරිද? ඒක පිරිත් නූල් බඳිනවා කියන්න බෑ, පොලේනේ. ඉතින් අපිට කියන්නේ පිරිත් නූල් විකුණනවා කියලා. ආධාර ලබා ගන්නද තේන්නද? ඉතින් මං කල්පනා කළා ඉතින් මේ தത്വයට බුද්ධ ශ්‍රාවක භික්ෂුව වැටුනොත් බුද්ධ ශාසනයට යන කල දසාව මොකක්ද? තේනවාද? ඇයි මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ඉන්න ප්‍රධාන කොටස කවුද? කවුද? බුද්ධ ශ්‍රාවක භික්ෂුව. එතකොට බුද්ධ ශ්‍රාවක භික්ෂුවත් පොලේ බඩු විකුණනවා වගේ පිරිත් නූල් විකුණන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? එතකොට මොකද්ද මානසිකත්වය? ලද දෙයින් සතුටු වීමේ ගුණේ තියෙනවා නම් කවදාවත් ඔය වැඩේ කරනවද? කෙරෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් ඒක හින්දා අපට ලැබෙන පින්ඩපාතයෙන් අපි සතුටු වෙන්න ඕන. ලැබෙන සිවුරෙන් අපි සතුටු වෙන්න ඕන. ලැබෙන සේනාසනෙන් අපි සතුටු වෙන්න ඕන. ලැබෙන බෙහෙත් පිළිකරෙන් අපි සතුටු වෙන්න ඕන. ඉතින් ඒ අදහස භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් ඇති කර ගන්න ඕන. ගිහි ශ්‍රාවකියොත් ඒ ගැන හොඳට නුවණින් හිතන්න ඕන. අන්න ඒකයි විය යුත්තේ. දැන් සමහර වෙලාවට අපට අහන්න ලැබෙනවා ඇතැම් පළාත්වල තියෙනවා ඇතැම් විහාරස්ථානවල දායකින් වෙනත් විහාරස්ථානවලට සම්බන්ධ වෙනවට ඒ විහාරාධිපති හාඳුරුරු කැමති නැහැ. අපේ පන්සල්ට විතර, අපේ දායකයෝ අපේ පන්සල්ට විතරයි. වෙන පන්සල් වලට යන්න බෑ. සමහර පළාත්වල එහෙම තියෙනවා. එතකොට පිට හාඳුරු නමකට ඒ ගමෙන් ඇවිල්ලා බණ කියන්න බෑ. එහෙම තියෙනවා සමහර පළාත්වල, මම දන්නවා. දැන් වෙන පන්සලක හාඳුරු නමක් අපි කියමුකෝ, දැන් මගේ පන්සලේ හතර peerුවේ කොහරි බණ කියනවනම් මගෙන් ලියුමක් ගන්න ඕන. මගේ අවසරයක් නැතු වෙන්න බෑ හතර peerුවට. බුද්ධ ශාසනය එහෙම තියෙන්න පුළුවන්ද? බුද්ධ ශාසනය එහෙම තියෙන්න බෑ. දැන් එහෙම වුණොත් එහෙම දැන් මගේ හතර peerුවට ඇවිල්ලා වෙන පිටහාඳුන් නමකට බණ කියන්න බැරි නම් අද බුදුරජාණන් වහන්සේ මගේ හතර peerුවට වැඩියොත් මොකද වෙන්නේ? මගෙන් ලියුමක් ගන්න ඕන. සරියුත් මහ රහතන් වහන්සේ වැඩියොත් මොකද වෙන්නේ? මගෙන් ලියුමක් ගන්න ඕන. එහෙම පළක් තියෙනවා. තේන්නාද? එතකොට මතක තියාගන්න ඒක බුද්ධ ශාසනය නෙමෙයි. තේන්නාද? බුද්ධ ශාසනයේ තියෙනවා ඕ ශ්‍රාවකීන්ට, ඒ කියන්නේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තමන් පැහැදුණු ස්වාමින් වහන්සේ නමකගේ තමන්ට බණ අහන්න පුළුවන්. තමන්ගේ නිවසේට වැඩම කරවාගෙන බණ අහන්න පුළුවන්. තමන් පැහැදුණු ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ නිවසේට වැඩම කරවාගෙන දානි ටිකක් දෙන්න පුළුවන්. දැන් සමහර පළාත්වල තියෙනවා ඒ විහාරාධිපති හාමුදුරන්ගේ ලියුමක් නැතුව පිට හාමුදුර නමක් දානෙකට වඩම්මන්න බෑ. තේන්නාද? එතකොට දැන් මේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා මේ මොකද්ද මේ බුද්ධ ශාසනය කියලා මේ හිතාගෙන රකින්නේ? ලාභ සත්කාර පිළිබඳ මසුරුකම. තේන්නාද? ඒකට කියනවා මසුරුකම කියලා. ඒ කියන්නේ තමන්ගේ දායකයෝ පිට හාමුදුර නමකට සලකනවට කැමති නැහැ. තමන්ගේ දායකයෝ පිට හාමුදුර නමකට ಗುಣ කියනවට කැමති නැහැ. ඒ ඔක්කොම මටයි එන්න ඕන. හරිද එතකොට? වැරදි. තේන්නාද? භාගතුන් වහන්සේ දේශනා කරන මසුරුකම් පහක් පිළිබඳව. මතක තියාගන්න ඒක අපි හැමෝම මතක තියාගන්න ඕන. පළවෙනි එක තමයි ලාභ මාච්චරිය. ලාභ මාච්චරිය කියන්නේ මට ලැබෙන ලාභ වෙනත් කෙනෙකුට ලැබෙනවට මම කැමති නැත්තම් ඒක තමයි ලාභ මාච්චරිය කියන්නේ. ඊළඟට කුල මාච්චරිය. කුල මාච්චරිය කියන්නේ මගේ දායක පවුල් වෙන හාඳුරුරුන්ට සලකන්න බෑ. වෙන පන්සල් වලට යන්න බෑ. මගේ දායකයෝ ඉන්නවනම් මට සලකන්න. ඒව වෙන අයට යන්න බෑ. එතකොට ඒකට කියනවා කුල මාච්චරිය. දායකයන් පිළිබඳ මසුරුකම. ඊළඟට ආවාස මාච්චරිය. ආවාස මාච්චරිය කියන්නේ අපේ පන්සලේ මමයි අධිපති. මට ඕන කෙනෙක් තියාගන්නවා මිසක වෙන හාඳුරුරුන්ට ඉන්න බෑ. හරිද? මගේ ආවාසේ වෙන කෙනෙක් ඉන්න බෑ. සංඝ සතු ආවාසයක් නම් ඒක මහා සංඝරත්නයටයි අයිති. එතකොට මහා සංඝරත්නයට වැඩි ඉන්න පුළුවන්. ඉතින් කලහ කරන ඊළඟට නොයෙක් නොනපනත්කම් තියෙන කෙනෙක් තින් සුදුසු පරිදි අපිට කියලා ඉවත් කරන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මගේ ආවාසේ මටයි අයිති, ඒක වෙන කාටවත් පරිහරණය කරන්න බෑ කියලා අපි මසුරුකමක් ඇති කරගත්තොත් ඒකට කියනවා ආවාස මච්චරිය කියලා. ඊළඟට වන්න මච්චරිය. වන්න මාචරිය කියලා කියන්නේ දායකයෝ මගේ ගුණ කියනවට මම කැමති. වෙනත් හාඳුරුරුන්ගේ ගුණ කියන්න බෑ. හරිද? වෙනත් හාඳුරුරුන්ගේ ගුණ කිව්වොත් කියනවා අපෝය හාඳුරුරු දුශීල, අපෝය ගොල්ල හරියන්නේ නැහැ කියලා කපා දානවා. හරිද? එතකොට තමන්ගේ ගුණ කියනවට කැමති, අනික් අයගේ ගුණ කියනවට කැමති නැහැ. නමුත් ඉතින් දැන් අපි කියමුකෝ ඒකත් නුසුදුසු කෙනෙක්ගේ ගුණ කියනවා නම් ඕක කොහොම නෙමෙයි මෙහෙමයි කියලා ඒක නිවැරදි කරන එක වෙනම දෙයක්. තේරුණාද? අර වෙනත් කෙනෙකුගේ ගුණේ කියනවට තියෙන අකමැත්ත වන්න මාචරිය. ඊළඟට ධම්ම මාචරිය. ධම්ම මාචරිය කියලා කියන්නේ තමන් ධර්මයේ දන්නව අනික් කෙනෙකුට කියා දෙන්නේ නැහැ. මොකද එයත් දැනුගත් කෙනෙක් වුණොත් වෙන්නේ මොකද? තමන්ට තියෙන ගෞරවය නැතිව යයි කියලා. ඒකට කියනවා ධම්ම මාචරිය කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කියන ලාභ මාචරිය, ආවාස මාචරිය, කුල මාචරිය, ලාභ මාචරිය, වන්න මාචරිය, ධම්ම මාචරිය කියන මේ මසුරුකම යම් ශ්‍රාවකෙක් පුරුදු පුහුණු කරනවා නම් බික්ෂුණීන් බික්ෂුණී වහන්සේලාට විශේෂයෙන් කියා තියෙනවා යම් බික්ෂුණියක් මේ මසුරුකම් නම් පුරුදු පුහුණු කරන්නේ ඒ භික්ෂුව බික්ෂුණිය මරණයෙන් පස්සේ සතර පායේ තමයි ගිහිල්ලා උපදින්නේ කියලා. යම් කෙනෙක් මේ කියන මේ මසුරුකම් පහ නම් පුරුදු පුහුණු කරන්නේ ඒ භික්ෂුවට ප්‍රථම ධ්‍යානය ලැබෙන්නේ නැහැ. දෙවෙනි ධ්‍යානය ලැබෙන්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානය ලැබෙන්නේ නැහැ. හතරවෙනි ධ්‍යානය ලැබෙන්නේ නැහැ. ප්‍රථම මාර්ගඥානය, සෝවාන් මාර්ගඥානය ලැබෙන්නේ නැහැ. සකදාගාමි මාර්ගඥානය ලැබෙන්නේ නැහැ. අනාගාමි මාර්ගඥානය ලැබෙන්නේ නැහැ. අරහත් මාර්ගඥානය ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තේරෙනවද? එතකොට ඒකෙන් මතක තියාගන්න මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ අපි ඇති කරගන්නා මසුරුකම කොච්චර අනතුරක් අපිට සිද්ධ කරනවද? මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන ඉහළම ලාභය මොකද්ද? මේ සිව්පස ලාභේද? පන්සල් වෙහෙර විහාරද? මොනවද ලබන්න තියෙන්නේ? දායකයෝද? කීර්ති ප්‍රශංසාද? මොනවද අපිට ලබන්න තියෙන මේ බුද්ධ ශාසනය? මොනවද ලබන්න තියෙන්නේ? දැන් මේ මොනවද ලබන්නද බලාපොරොත්තු වෙන්නේ? ආ නිවනට. අතකොට නිවනට පාදක වෙන ධ්‍යාන, ඊළඟට මේ නිවන සාක්ෂාත් කිරීම වශයෙන් ලැබෙන මාර්ගඵල, මේවනේ අපිට තියෙන උතුම්ම ලාභේ නේද? සීල සමාධි ප්‍රඥා වැඩිම තමයි අපිට තියෙන උතුම්ම ලාභය ධර්ම ලාභය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අපි පැවිදි ශ්‍රාවකයෝත් ඒ වගේම මේ පින්වතුන් ගිහි ශ්‍රාවකයෝත් අපි උතුම් කොට සලකන්න ඕන මේ අසුචි වගේ ලාභ සත්කාර කීති ප්‍රශංසාද නෑ. එහෙනම් මොනවද උතුම් කොට සලකන්න ඕන? සීල සමාධි ප්‍රඥා කියන ධර්මලාභය. ආන්න මෙන්න මේක අපි උතුම් කොට සලකන්න ඕන. ඉතින් එතකොට යම් භික්ෂුවක් ධර්මලාභය උතුම් කොට සලකනවා නම් ඒ භික්ෂුවට තමන්ට ලැබෙන ලාභ සත්කාර පිළිබඳ මසුරුකමක් ඇතිවද? මගේ දායක වෙන පන්සලකට යන්න බෑ. වෙන හාන්දුරු මගේ පන්සලේ ඉන්න බෑ. මගෙන් අවසර අරන් තමයි මගේ හතර පේරුවේ බණ කියන්න ඕන, දානෙකට එන්න ඕන කියලා. එහෙම මසුරුකම් ඇති වෙයිද? ඇති වෙයිද නැද්ද? ඇති වෙන්නේ නැහැ. තේරුණාද? ආන්නේ. ඉතින් අපේ පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාත් ඉතින් ඒ ගැන හොඳට හිත යොදලා මේ කියන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිළිබඳ ආශාව දුර වෙන ආකාරයට ඔය කියන ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය දුර වෙන ආකාරයට කටයුතු කරන්න ඕන. අන්න එතකොට තමයි නිවන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කම තිබෙන්නේ. නැත්තම් නිවනින් අනිවාර්යයෙන්ම පරිබාහිරයි. බුදු සසුනේ පරිබාහිරයි. එතකොට ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවොත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උතුම් කොට අරගෙන ධර්මලාභයේ පැත්තකට දැම්මොත් මොකද වෙන්නේ? ආන මේ බුද්ධ ශාසනය ලබන්න තියෙන උතුම් ධර්මලාභේ පරිබාහිර වූවන් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒක නිසා අපි මේ කොච්චර මල් පහන් පූජා කළාට හරියන්නේ නැහැ. අපි ධර්මානුධර්ම ප්‍රතිපදාවට අවතීර්ණ වුනේ නැත්තම් අපිට මේ බුද්ධ ශාසනයේ උතුම් ධර්මදායාදේ ලබා ගන්න බෑ. ඒ හින්දා භාගිතුන් වහන්සේ හැම වෙලෙම වදාලේ, මහණෙනි ඔබලා මගේ ආමිෂයට දායාද හිමිකම් හිමිකරුව වෙන්න එපා. ධර්මදායාදේ ලබා ගන්න ධර්මයට හිමිකරුවන් වණ්ඩ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව වදාලේ. අපට මේ ලැබෙන ලාභ සත්කාර කීති ප්‍රශංසා අනන්ත අප්‍රමාණ ආස්භාවල මීටත් වඩා ඕන තරම් ලැබිලා ඇති. ශක්විති රජවරු වෙච්ච අවස්ථාවලදී අපි හැමදෙනාම යටතේ මේ ලෝක ධාතුවම පැවතිලා තියෙනවානේ. තේරුණාද? මෙතන ඉන්න පුළුවන්ද ශක්විති රජ නොවෙච්ච කෙනෙක්? පුළුවන්ද බැරිද? බැහැනේ. මේ අනන්ත අප්‍රමාණ සංසාරයේ සැරිසරාගෙන දීර්ඝ ගමන දිහා බලනකොට මෙතන නෑ ශක්විති රජ නොවෙච්ච කෙනෙක්. අපි හැමදෙනාම වරින් වර මේ ලෝකේ ශක්විති රජවරු වෙලා ඉඳලා තියෙනවා. එතකොට ශක්විති රජ වෙච්චාම මේ මානුෂ්‍ය ලෝක ධාතුවම අපේ යතේ අපේ යටදී තිබිලා තියෙනවා. ඉතින් එහෙමත් අපිට තිබිලා බලන්න මේකේ සෑහීමක් නැති හැටි නේද? ඉතින් ඒකෙන්ද අපි නුවණින් සලකලා තේරුම් ගන්න ඕන මේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය දේවල්. ශක්විතිකම ලැබුණත් ඒකත් අනිත්‍යයි. ඒකත් වෙනස් වෙලා යනවා. මුළු ලෝක ධාතුවම විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතුව පාලනය කිරීමේ බලය අපිට ලැබුණත් ඒකත් කවදා හරි නැති වී යන දෙයක්. අනිත්‍යයි. සමේ අනිත්‍ය වූ සංස්කාර කෙරෙහි අපි ගිජු වුණොත්, යට වුණොත්, මසුරුකම් කළොත් එහෙම ඒකෙන් වෙන්නේ මහා ව්‍යාසනයක්. ඒ නිසා මේ අනිත්‍ය වූ සංස්කාර පිළිබඳව ඇල්ම දුරු කරගෙන අනිත්‍ය උදේ අනිත්‍ය හැටියටම අවබෝධ කරගෙන අනිත්‍ය වූ හැම දෙයක්ම දුකටයි තී කියන අවබෝධඥානියත් ඇති කරගෙන අනිත්‍ය වූ දුක් වූ සෑම දෙයක්ම මේ ලාභ සත්කාර කීති ප්‍රශංසා ඇතුළු අනිත්‍ය වූ සංස්කාර හැම දෙයක්ම මේ කිසිවක් මම හෝ මගේ ආත්මය නෙමෙයි කියන අවබෝධය ඇති කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් අත මිදිය උතුම් නිවනින් සැනසෙන්නටම ප්‍රාර්ථනා කරගනිමු. ඒ නිසා මෙතෙක් වේලා මේ පින්වතුන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන මේවැයි තියෙන කටුක බව, අන්තරායකර බව මේ සියල්ල පසක දාලා නිර්වාණ ශාන්තිහි සිත පිහිටුවීමේ තියෙන ආනිසංශය පිළිබඳව ශ්‍රවණය කරන්ට යෙදුණ. ඒ නිසා මේ පින්වතුන් ජීවිතේ ඕනෑම කටයුත්තක් කරනකොට, තීරණයක් ගන්නකොට හොඳට හිතලා බලන්න මේ තීරණය ලාභ සත්කාර පැත්තටද නිවන පැත්තටද කියලා තේරුම් අරගෙන හැම වෙලෙම ලාභ සත්කාර පිළිබඳ ඡන්දය දුරු කරමින් නිවනට තියෙන කුසල ඡන්දයම ඇති කර ගන්න අදිෂ්ඨාන කර ගන්න. ඒ නිසා මෙතෙක් වේලා සාවධානව ශ්‍රවණේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තිය මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා නමින් ජන්මාන්තරගත මාෂල් වේරගොඩ පියාණන්, උදුලා වේරගොඩ මෑණියන්, තිස්ස මාවල ගෙදර ස්වාමි පුත්‍රයාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්ඩ මහනුවර අම්පිටිය පාරේ අංක 83 39 ඒ දරණ නිවසේ පදිංචි මාලිකා වේරගොඩ මාතා විසින්, එවගේම තවදුරටත් බලාපොරොත්තු වෙනවා දයාබර දරුවන්ට, බෑනාවරුන්ට, මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්ට. එවගේම ප්‍රියන්ත පීරිස් මහතා පුතණුවන්ගේ හා ස්වාමි දියණියගේ ජන්මදිනය නිමිත්තෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. දෙපාර්ශ්වයේම අභාවප්‍රාප්ත දෙමාපියන් සහ මාමණ්ඩිය එවාගේම සති තුනකට පෙර අභාව ප්‍රාප්ත වෙච්ච පෝල් විජේන්ද්‍ර මිතුරාට පින් අනුමෝදන් කරන්න තමයි ඒ ප්‍රියන්ත පීරිස් මහත්මයා බලාපොරොත්තු වෙන්නේ. පෝල් ජිනේන්ද්‍ර මිත්‍රයා, ඒ වගේම සතියකට පෙර අභාව ප්‍රාප්ත වූ සොහයුරු ශ්‍රීනාත් පීරිස් යන අයට පුණ්‍ය අනුමෝදනා කරන්න, ඒ වගේම සහභාගී වූ සැමටත් බෞද්ධා නාලිකාවේ සභාපති දුරන්දර ගෞරවනීය කුසලදාම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, දේශකයන් වහන්සේටත්, කාර්ය මණ්ඩලයටත්, සියලු නෑ සොහයුරු සොහයුරියන්ටත්, ගුණසේකරාරාමේ නායක ස්වාමින් වහන්සේ හා අවශේෂ ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය සහ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මල්සිරිපුර අලුත්ගම නාබෙඩ පදිංචි PVR චන්ද්‍රශීලි මාතාව අභව ප්‍රාප්ත, PVR හීම්බණ්ඩ පියාණන්ටත්, HM බිසෝමණිකේ මෑණියන්ටත්, SD විල්බර්ට් සේනාධීර මහතාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන අතරත දූදරුවන් මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිලුෂාන්, සංදීප හා අමාශා සිතුමිණි යන දරුවන්ගේ අපලෝපද්‍රාදිය දුරවෙන්ටත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොල්ලපිටිය ගාරුපාරේ අංක 143 10 දරණ නිවසේ පදිංචි SC ආනන්ද රංජන් හා විනීතානන්ද රංජන් යන ඒ පින්වතුන් විසින් අද දිනේදී 24 වන ජන්මදිනයේ සමරන උදේෂ් දුෂාන්ත පුතුණුවන්ගේ සියලු ලෙඩ දුක් ආදිය දුරු වෙලා උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වී චිරාත් කාලයක් චිරජීවනයේ සැලසීමට වාසනාව උදාපත් වේවා, පන්දේශයට සෙතක් කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිථිලා ලෂානි දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම ආනන්ද රංජන් මහතාගේ මියගේ දෙමව්පියන් සහෝදරයා ඒ වගේ මසින ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත්, සුජීවත් වාසය කරන විනීතා මහත්මියගේ දෙමව්පියන්ට සෙත් පැතීමත්, පවුලේ සියලු දෙනාගේ රැකී රක්ෂා කටයුතු දියුණුවේ අපලෝපද්‍රවහ ලෙඩ දුක් දුර වීමටත් ප්‍රාර්ථනා කරනවා. පිටකොටේ බැද්දගානේ බැප්ටිස් මාවතේ අංක 6 නිවසේහි පදිංචි විමලා ගොඩකන්ද මහත්මිය විසින් මීට අවුරුදු 42කට ප්‍රථමයෙන් අභාව ප්‍රාප්ත විල්සන් ගොඩකන්ද මහතාට, පියාවන දියස් ඔබේෂේකර මහතාට, මාවන කල්ලායින ඔබේෂේකර මහත්මියට සහ අභාව ප්‍රාප්ත සහෝදර සහෝදරියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන අතරත ගෞරවනීය කුසලදාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත්, දේශකයාණන් වහන්සේටත් සෙත් පැතීම සිද්ධ කරනවා. ඒ වගේම මීරිගොඩ දෙමටහැත්ත ගලේවත්ත පදිංචි GR ලලිතා පද්මිනී මහත්මිය විසින් අභාව ප්‍රාප්ත GR ගුණවර්ධන පියාණන්, ඒ වගේම LM මේරිනෝනා මෑණියන්, GR තිලකරත්න සහෝදරයා ඇතුළු අභාව ප්‍රාප්ත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ටත්, GR ආරියරත්න සොහොයුරාට ආශිර්වාද කිරීම, GR මනෝරා ශිරිකාන්ත සහෝදරියට ආශිර්වාද කිරීම සහ GRL පද්මාවතිය අනායට ආශිර්වාද කිරීම, කමලාවති නිශාංක අනායට ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මේ කියවිච්ච සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙමින් අභව ප්‍රාප්ත ඥාතීන්ට මේ පුණ්‍ය සම්පත්තිය අත්වත් වී ඥාතීන්ද සෝපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියා සාදුකාරයක් පවත්වමු. ඉෂ්ටකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වී බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා, බුදු පිරිස ආරක්ෂා කරත්වා, දෙවරුන්ටත් මේ පින උතුම් නිවනින් සැනසෙන්නට හේතු ආසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණය මේ ආනිසංස බලයේ මේ පින්වත් සෑම දිනාටම තබන තබන පීවරක් පාසා සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම සෝසේ වඩා වර්ධනය කරගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. මරණ මංචකයේ දක්වාම තුනුරු වංගුණ සිහිපත් කරමින්, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරමින් මේ ජීවිතයත් සැනසිල්ලේම ගතකොට පරලෝ වාසයෙන් උසස් වූ ආයු වර්ණ සැප බල ප්‍රඥා අත්විඳිමින් සියලු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළා වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග මාර්ගයන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා විත්වා කියා ප්‍රාර්ථනා කරගන්න.
සාදු සාදු සාදු. එම උතුම් සද්ධර්ම දේශනාව පැවැත් වූ කුරුණෑගල ඇහැටුවැව කතුරුවැව ධර්මරාජකල අරණ්‍යසේනාසනාධිපති පූජ්‍යපාද අවසරයි නාවල ධම්මානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදු කරන්නා වූ මේ උතුම් ශාසනික මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කිරීමට ශක්තිය ධෛර්ය නිරෝගී සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.
මනසත් මසසත් එකසේ සුදීප්ත කරමින් මෝහන්ධකාරේ අඳුරු තිමිරපට විනිවිදින්නට ඇසෙනා සම්බුද්ධ භාෂිතය බෞද්ධයා ගුවන් විදුලි ධර්මදේශනාව.